Honorable Hector Hapwami, you have 16 minutes.
Ini ada kapal ni. Ini ada pasi tin. Kalau sebab itu ni betul mata suatu antena ada bisnesin mah. Ita amat mah wedagat. Rata tama wedagat. Amat yang sedih ke wajib sambat dekat akarat di. Wedagat amat ini perik swamaga saha. Kadai itu kerming katakan lebih mengenai maitan ni masuk tu patenah. Videsh katai itu wajib mah. Kamkaruha videsh rakyat. Amat ini sambat. Palingnya kena na me. Videsh rakyat sambat dekat tama. Mee amat yang sedekam, itu amat ma lengga tu hemanat tang langgim ma, wajah rakyat awalan nyutu eccha inna amat yang sedekak. Insa maithan ada galapena katakaran mee sambandu kelisi kira mangitro. Hebei, muli kau makian. Mee rete samasta janata amatering, mulu Sri Lanka awa tulama janata ama wancanike anta horunta. Siulu dina antam ahuenua, widesh rekia sandha, tamunta rekia wasta klabagan na mudal labadi. Megena mama, mulika mama, mama, kamkaruha widesh rekia kata itu, adikshana karga sabahave, sabahapoti rehadiyata, meyatek sakatcha kala mankiwa, meka, samaja katakaranna, grama niladariya dakwa, avasana paripalana ekike dakka yavanna, merate, me, Widesh serva nyukti karyawan sehara liapadenci, awastha monod, rakyatika monod, mewa wisser kerana, wena wena me awan dekila mangkum kuda heitu, itu kota apitah samahar velan awat, ganggulatieno sangvidan, le sangvidan atik denuat kirim kerana, merate eveni angkara katetu walat ahuen netu, beragan pulau janata, hebei, ekatu itta niweridi angkara ing sidewelana insa mama kieno, ikapetteki rate artika datte sambandam. Arthika vinaasa vichara atak kheriyata vinaasa kharapur atak kheriyata Berate minisu pitrate yanda balaparuttu yenne mei prashtenisa Enisa aanduwa pehet diliva Vagakiyo yutu kauruhari vanchanikyota ahuveno anang Kauruhari ghiila pitrate ka atarvang eno anang Ewa geema visheshenma videsh rekhyavak balaparuttuwa Samharalaavata miyena inno Siyadivihani karakana inna Mee siyalu deeta aanduwa vagakiyo yutu keela visheshenma Palumema prakasa karna mei vagakiyama aragana tamay tamunnaansila Mee vedakadu yutte katakolu yutte keena tamay visheshenma matakkaranthi Enisa mama Matapatatiyeno katayitu keepyak Munda videsh katayitu genat katakaranthi Widesh rakyat sah, kamkaru kena mem tuhna kadangan mem katakan balaparuttu ini. Widesh katai itu sambandu aragat tamu, khususin mem abu tuwana matakaran nona. Widesh kata Sri Lanka kaya tamai merate, mama daki ini me wartaman rata itu ena artika pasna balat, wisudun laba dinne puluang. Mangitena wedi mem wajis sah kata khanda ini ne pitarikin. Sa widesh kata Sri Lanka kaya, ita amat wedagat apa erat mevelai mangkianna ita perda wedagat naya kila, hebei, wartaman ini nakut ita amat wedagat kila mang prakaskan. Tawadurita tamat, apa thana patikarya le daksa vela naya, widesh kata Sri Lanka kaya wekrasi geragena, Sri Lanka wattek sambandhi karni kala Sri Lanka we artika sa civil samajiye me silu katu sandha awashyakan wedagatu prakaskara. Ma pahdilu kene wakim hari tekala naya. Amat itu mahu besen bawa danna, apa raja matu amik itu besen bawa danna. Muka mai tuat tengah gila mung katakan latiin. Insa ya katakan mahu apit pahdiri opainwa. Me widesh katitte di me mission waladi. Visheshan mahu ada Sri Lanka kyo Devan to kanda ya makinno hakia watiina daksata watiina nirmana si lewagi mudal tiina kanda ya. Lewagi apit demula diaspora agatham. Me ay visheshan mahu apit sambandhi kene keran bet katak bayen doona deng. Ini macam mana mereka? LTT nang LTT, ada. Hebei, ada LTT ni mei. AIS sial suda nang rata tek kebetul keran. Hebei, visa asa godan agal AIS tek sakat cakal AIS sanggudan nirmana keran dona tanah petikarya lehara. Hebei, tanah petikarya lehara nirmana keran nih. Nirmana nukar inna takkal apite gandati ena wasi sakat terbesatang ganda hambeinne. Apite puluang investment aragan. Yang ada adi apa ni sambandu gan pulang, kekak serval sambandu gan pulang, wites rakyat awasta gan pulang, ini terak demi, visheshan mau pilih gan pulang, dia tamai, sancara kerja apa ni, senda visal daya kat tekla bagan pulang, mewa api sakat cakalat ina bohor atwalit, hebei, ini atwalik thana pati karya le, wede korang sehari tekala naya kiri visheshan matak karno, meke udahar naya kiri tu butuh mat kian pulang, Italia, api Sri Lanka kiri Devan takkan daya makino, ita amat bah dupat, pelak ini kena ini dala. Maha posisi ada kah mesilu khanda yang wargi kerana tempat Itali rata gila, wedekaran. Ayah, apa rata garut te araksa kerana ini rata wedekar. ඊරට වැඩ කරද්දි මොකද සිද්ධ වෙන්නේ? ඩ්‍රයිවිං ලයිසන් එක අපි අරගම්. ඇත්තටම ඉතාලි තානාපති කාර්යාලයේ තානාපතිතුමා සම්පූර්ණයෙන්ම මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා අදම ආපහු ගේන්න කිය. ඉතුමා සත පහක වැඩක් නැහැ අපේ රට වෙනුවෙන් ක්‍රියාත්මක වීම සම්බන්ධව. මොකද අපි විමර්ශන කරා කීප වතාවක්. අවුරුදු ගණනක් තිස්සේ මේ ඩ්‍රයිවිං ලයිසන් එක අරන් දෙන්න බැලුව ගියා ඉතාලි රටේ ඉන්න අපේ සහෝදරයන්ට. ඇයි හේතුව? මොකද හේතුව? ඔව්.
Honorable Minister.
මගේ වෙලාව ගන්න නැහැ
නේ? නෑ නෑ, ඔබතුමා වෙලාව දෙන්න. ඉතාලි මේ රියදුරු බලපත්‍රයේ සම්බන්ධව මම ඉතාලියට ගිහලා ඒගොල්ලන් එක්කත් සාකච්ඡා කරා. ඊළඟට RM එකේ කට්ටියත් ඇවිල්ලා මෙහෙ සාකච්ඡා කරලා මේ සියලුම අවශ්‍යතා සම්පූර්ණ කරලා දැන් එහෙ විදේශ ඉතාලියේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ යවලා තියෙනවා. මෑතකදී ලංකාවෙන් ඉතාලි තානාපතිතුමා හමු වුණා. ඉතාලි තානාපතිතුමා ඒක ඉක්මනින් කඩනම් කරලා වැඩ කරන්න ලෑස්ති කියලා පණිවිඩ දුන්නා.
තර අමාත්‍යතුමනි, ඔබතුමා ගැන නෙමෙයි, කරුණාකරලා ඒ තානාපතිවරු ගැන ඉදිරිපත් වෙන්න එපා. මම පෞද්ගලිකව දන්නවා. නෑ නෑ, ඔබ මම දන්නවා. මම සිද්ධිය දන්නවා. ඔබතුමා ගියා, ඔබතුමා කතා කරා, ඒ වැඩ කටයුතු සියල්ල මම දන්නවා. හැබැයි මතක තියාගන්න, මේ තානාපතිවරයාට ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සම්බන්ධ වෙන්න තිබුණේ අද ඊයේ නෙමෙයි, මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා සම්බන්ධ වෙන්න තිබුණේ. මේ අවුරුදු 4න් 4 ක්‍රියාත්මක වෙන මේ වැඩසටහන, ඒ අවුරුදු 4 දීර්ඝ කරගන්න, ඒ අවුරුදු 4 ඉවරෙන්න ඉස්සෙල්ලා අවුරුදු 2 ඉස්සෙල්ලා පටන් ගන්න ඕන. මේක ඉවරුණාට පස්සේද පටන් ගන්න? ඒගොල්ලන්ගේ අම්මා අප්පගේ දූතලේ නෙමෙයි එතන තියෙන්නේ. ගිහිල්ලා කාලා බීලා සැපට ඉන්න. එයා දැනගන්න ඕනේ මේ රට වෙනුවෙන් වැඩ කරන්න. මේ රටේ අහිංසක දුප්පත් අහිංසක මිනිසුන්ගේ දහඩිය මාංශය සල්ලි වලින් තමයි ජීවත් වෙන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ දැනගන්න ඕනේ මේ වැඩකටත් හරි විදියට කරන්න වගකීමේ. ඒ වගකීම ඉෂ්ට කරන් දැනගන්න ඕනේ එයා. එයා ගියා නම් එතන සැප විඳින එකද මේ එයාගේ වැඩේ? එයාගේ රාජකාරිය මේ රට වෙනුවෙන් කරන්න. අර සිසිලියා දූපත තියෙනවා. අන්න ඔබතුමාට එවලා තියෙනවා වොයිස් ඔෆ් ශ්‍රී ලංකන් කියන සංවිධානයෙන් සිසිලියා දූපතේ. කිලෝමීටර් 800ක් රෝම ඉඳලා දුරයි. හැබැයි ඒයට තානාපති කාර්යාලයේ පාසුකම් ටික ලබා දෙන්නේ අඩු ගානේ අවුරුද්දට 4 වතාවක් හරි දෙවතාවක් හරි අඩු ගා. ගිහිල්ලා පාසුකම් ලබා දෙන්න. මොකද වෙන්නේ? එතන ජාවාරම් සිද්ධ වෙනවා. අතන මිනිසු ටික අරන් ඇවිල්ලා පාස්පෝර්ට් ගන්න එයාම අවශ්‍ය වැඩ කටයුතු කරනවා. ඒක නෙමෙයි කලිත්තේ. දැන් ඒ ඔබතුමාගේ ඉල්ලීම මම ඉතාමත්ම කාරුණිකව ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. ඒ අය මේ රට වෙනුවෙන් වැඩ කරන ශ්‍රී ලාංකිකයෝ. ඒ අය තමයි අපිට මේ සල්ලි ටික එවන්නේ. අපිට විදේශ විනිමය යන්නේ කවුද? ඒගොල්ලෝ එවන්නේ. එහෙනම් කරුණා කරලා ඒ විශේෂයෙන්ම සිසිලියා දූපතේ ඉල්ලලා තියෙන ඒගොල්ලෝ කියන සම්පූර්ණ සංවිධානය වියදම් කරන්න සූදානම්. ආයතන දෙන්න සූදානම්. ඒ වියදම් විතරක් නෙමෙයි, තානාපති කාර්යාලයේ අයට ටිකට් පත් දෙන්න සූදානම්. එහාට එන්න ඕනනම් ඒගොල්ලෝ පාවිච්චි කරනවා නම් ගුවන් පියසුවත් අතික දෙන්න ලෑස්තියකු. මේ සියලු වියදම් ටික දෙන්න කැමති. හැබැයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා සේවා. මොකද ඒගොල්ලෝ නිවාඩු ගන්න යම ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ නිසා කරුණාකරලා ගරු අමාත්‍යතුමනි මේ සම්බන්ධව ක්‍රියාත්මක කරන්න. මං හිතනවා, මම විශ්වාස කරනවා මේ තානාපතිවරයව තවදුරටත් මෙතන තියන්න යන්න එපා. මේ තානාපතිවර තමයි මේ සියල්ල විනාශ කරේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ ගරුත්වය සම්පූර්ණයෙන් විනාශ කරා කියන එක විශේෂයෙන් මතක් කරන්න ඔබතුමාට මේක මතක් කරලා දී යුතුම නිසා තමයි විශේෂයෙන් මම ඔබතුමාගේ සඳහන් කරේ. ඒ වගේ මං ඉල්ලීමක් කරනවා. අපිට බැරිද අද දිනු ලෝකේ? ඇයි අපි මේ විදේශ රටවල ඈත තියෙන මිෂන් වල අපිට සම්බන්ධීකරණය කරන්න බැද්ද? ඈත ගම් වලට ඔන්ලයින් හරහා යම්සි ක්‍රමවේදයක්. මං කියන්නේ ඒ ක්‍රමවේදය අපි කරමු කියලා. ඒකට තමයි මුදල් වෙන් කරන්න ඕන. අපි මුදල් වෙන, මොකද ලෝකේ ඉස්සරහට යනකොට අපි පස්සට ගිහිල්ලා වැඩක් නැහැ නේ. ඉතින් අපේ මිනිස්සු ගිහිල්ලා එම්බසිය ගාව වැසිකිළියක් නැතුව, ඒ විතරක් නෙමෙයි එතන ගිහිල්ලා රැකගෙන ඉඳගෙන දවසම එතන රස්තියාදු වෙලා ආපහු ගෙදර යද්දී රට ගැන ආදරෙන්න මේ යන්නේ. ඔබතුමාට බැන බැන යන්නේ නැත්නම් ආණ්ඩුවට බැන බැන යන්නේ. ඇයි ඒ? අර නිලධාරින්ගෙ තියෙන වරදින්. ඒ නිසා හැබැයි හොඳ නිලධාරි නැහැ කියලා මං කියන්නේ නැහැ. ඉතාමත්ම හොඳ නිලධාරි ඉන්නවා. ඒ ගැන සිහිපත් කරනවා. මොකද ඒ අයට ගරුත්වයක් අපි ලබා දිය යුතුයි. ඒ වගේ විශේෂ ඉල්ලීමක් කරනවා. මේ මැද පෙරදිග සේවය කරන එක මේ දෙපැත්තට බලපානවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඔබතුමාට දෙන්නට. මේ අයගේ තියෙනවා එග්‍රීමෙන්ට්. මේගොල්ලෝ යනකොට අවුරුද්දක ඉවරනහම බෝනස් එකක් දෙන්න, තව මාස දෙකක නිවාඩුවක් සහ මාස දෙකක වැටුපත් එක්ක සමහරලාට ටිකට් පත දෙන්න ඕන. ආපහු වෙන ටිකට් පත නැත්තම් ටිකට් පත සමහරලාට මුදල් ගෙවන්න. හැබැයි ඒ කාරණාව සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම කුවේට් රටේ. මේක විශාල මුදල් ප්‍රමාණයක්. මේක ඒ රටවල එග්‍රීමෙන්ට් වල තියෙන එකක්. ඒ රටවල තියෙන නීතිය. හැබැයි ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපි දැනගන්නවා සම්පූර්ණයෙන්ම ඒක ගැන හොයලා බලලා ඒක ක්‍රියාත්මක කරන්න. ඒකෙන් විශාල මුදල් ප්‍රමාණයක් ගන්න ගන්න පුළුවන් එක පැත්තකින්. අනිත් එක අයින්ස්ක දුප්පත් මිනිසු ගිහිලා තියෙන ගෙයක් හදාගන්න වෙන්න පුළුවන්, වෙන දෙයක් වෙන්න කරගන්න වෙන්න පුළුවන්. ඒ අයට ඒ මුදල් අවශ්‍යයි. අත්‍යවශ්‍යයි ඒක. ඒ නිසා කරුණාකරලා ඒ දුප්පත් අයිස්සක මිනිසු වෙනුවෙන් ඒ විශේෂ කාරණාව දිහා බලන්න බෝනස් එක ලබා දෙන්න අවශ්‍ය කරන මැදිහත් වීම තානාපති කාර්යාලය කළ යුතු දේවල් ඔබතුමා කළ යුතු දේවල් නෙමෙයි. ඔබතුමාට තානාපති කාර්යාලය තමයි කියන්න ඕන මෙන්න මේවා කරන්න ඕන මේකට අපිට පහසුකම් දෙන්න කියලා. හැබැයි සමහර තානාපති කාර්යාලය කියනවා අපිට පහසුකම් නැහැ, මුදල් නැහැ, මේවා කරන්න ඉල්ලාරින් නැහැ කියලා. ඒ නිසා කරුණාකරලා ඔබතුමාට විශේෂයෙන් මේක බලන්න කියලා විශේෂ ඉල්ලීමක් කරනවා. ඒ වගේම මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මේ සමස්ත ලෝකෙම අපේ වීසා නැතිව ඒ ජීවත්වන කණ්ඩායම ඉන්නවා. මං ඉල්ලනවා ඔබතුමාගෙන් මේ කණ්ඩායමට වීසා ලබා දීලා ඒ රටට කතා කරලා වීසා ලබා දෙන වැඩසටහන ක්‍රියාත්මක කරන්න. මං කියන්නේ මැද පෙරදිග විතරක් නෙමෙයි සමස්ත ලෝකෙම ඉන්නවා ශ්‍රී ලාංකිකයෝ ගිහිල්ලා වීසා නැතුව ගිහිල්ලා එහෙම නැත්නම් වීසෙකින් ගිහිල්ලා වීසෙක ඉවරනට පස්සේ ආයේ ඉඳලා. හැබැයි කරුණාකරලා සමාවක් දීලා මෙයට වීසා ටික ලබා දෙන වැඩසටහන ක්‍රියාත්මක කරන්න පුළුවන් බැරුව නෙමෙයි. මොකද ලෝකෙ අපිට උදව් කරන සූදානම් ඉන්නවා. ඒකට ලබා දෙන්න අවස්ථාව ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඔබතුමාලට බැරි වෙන්න පුළුවන් මේ කාලේ මදි. මම හිතන්නේ මේ අන්තිම අයවැය තව පොඩි කාලෙයි බලේ ඉඳ තියෙන්නේ. හැබැයි එහෙම නැතුව ගියොත් අපි අනිවාර්යයෙන්ම ප්‍රතිඥාවක් දෙනවා ඒ සියලු දෙනාටම වීසා ලබා දෙන වැඩසටහන අපේ රජයක් තුල ක්‍රියාත්මක කරන්න සූදානම් කියන පරිදිවිදත් මේ අවස්ථාවේදී ලබා දෙන අවශ්‍යයෙන්. ඒ වගේම විදේශ රටවල ජීවත් වෙන බොහෝ අයගේ ඔය ඉතාලි වෙන්න පුළුවන් ප්‍රංශ ජර්මනි රටවල වෙන්න පුළුවන් ඒ වල ජීවත් වෙන අයගේ නිවාස මේ වහලා තියෙන ගොඩක් අය හොරු පයින්නවා, හොරු කඩනවා, ආපා පොලිසිය එනවා, පොලිසිය ඇවිල්ලා බල්ල යනවා. ඊට පස්සේ කිසිම ආරක්ෂාවක්වත් නැහැ, ගෙවල් ටික නිකන් තියෙන. ඒ අය සූදානම් BNB මේ ආයතන හැටියට කරන් නිවාඩු නිකේතන හැටියට ඒගොල්ලෝ කරන්න සූදානම්. හැබැයි ඒවලි ඒ එහෙම කරද්දී තමුන්ගේ ගේ BNB නිවාඩු නිකේතනයක් හැටියට හදනකොට ඒ අය සූදානම් සංචාරකව මෙහෙට ගේන. ඒසා ඒ සංචාරකයෝ ගේන වැඩසටහනට අවශ්‍ය කරන වැඩපිළිවෙල ඔබතුමාට සම්බන්ධීකරණය කරන්න පුළුවන් විදේශ කටයුතු අමාත්‍යාංශය මේක විදේශ ව්‍යවහාර කාර්යාංශයත් එක්ක සම්බන්ධීකරණ අමාත්‍යාංශය ඒ වගේම ෆයිනෑන්ස් එක ඒ කටයුතු සියල්ල මේකට එකතු කරගෙන යම්කිසි වැඩපිළිවෙලක් සංචාරක අමාත්‍යාංශය සම්බන්ධීකරණය කරලා ඒ වැඩසටහන කරන්න කියලා විශේෂයෙන් ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. මොකද ඒක ඉතාමත් වැදගත් කියලා විශ්වාස කරන නිසා. ඒ වගේම මම ඒකත් එක්ක සම්බන්ධ වෙනවා විදේශ රැකියා සම්බන්ධව ගත්තා. දැන් විදේශ රැකියා සම්බන්ධව ගත්තාම අපි විශේෂයෙන්ම කතා කරන්න ඕන මේ මැද පෙරදිගට යන්නේ අහිංසක අපේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරි. ඒතර මේගොල්ලෝ යන්නේ අපේ තියෙනන කන්සෙප්ට් එකක් මේ රටේ මොනවටද මේ රටෙන් යන්නේ පිටත් වෙලා ඒ රට. සමහරලාට ගෙයක් හදාගන්න. සමහරලාට අම්මා තාත්තා බලා ගන්න. සමහරලාට දරුවන්ට උගන්වන්න. සමහර වෙලාවට අසනීප කෙනෙකුට බේත් කරන්න. කරුණා කළ මතක තියාගන්න රජයේ වගකීම තමයි මේ රටෙන් ඒ රට පිටත් වෙලා යන ඕනම රටේ ශ්‍රී ලාංකිකයෙක් වෙනුවෙන් අවශ්‍ය වැඩ කිරීමේ වගකීම රජය බැඳිලා ඉන්නවා. නිසා කරුණා කළා මේ යන්න පෙර සූදානම් කරගන්න මෙහෙන් කොහොමද මෙයාගේ තොරතුරු ටික අරගෙන මොන අදිස්ථානට යන්නේ. ඒ අදිස්ථානට අවශ්‍ය කරන වැඩපිළිවෙල රජය විසින් වගකීමෙන් කරලා දෙන වැඩසටහනක් හදන්න ඔබතුමාලට හදන්න බැරුව ගියොත් අපේ රජයක් තුල අනිවාර්යයෙන්ම අපි හදලා එයාට අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා කියන එක විශේෂයෙන් මතක් කරනවා. මොකද ඒ වගකීමම බාර ගන්නවා කියන එකත් මේ අවස්ථාවේදී කියනවා. ඒ වගේම විශේෂයෙන්ම ගත්තහම මේ දවස්වල ඔය ඊශ්‍රායල් ගැන ලොකු කතන්දර යනවා. අපි දන්නවා ඊශ්‍රායල් ඇග්‍රිකල්චර් සම්බන්ධව G2G තියෙනවා ඇග්‍රිමන්ට් එකක් ආණ්ඩුවට ඇවිල්ලා තියෙනවා 1000ක්. හැබැයි ඒක 10000 දක්වා අධික කරන්න පුළුවන්. ඒ වගේම කන්ට්‍රක්ෂන් 10000ක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඊට අමතරව විශේෂයෙන්ම පෞද්ගලික අංශයට මේ රැකියා අවස්ථා ලබා දෙන්න සූදානම් ඉන්නවා. ඒ වීසා ලබා දෙන්න සමහර අය සූදානම් වෙනවා. මොකද ඒ අයට විශාල වශයෙන් රැකියා දෙන්න අවශ්‍යයි. ඇයි මේ රැකියා දෙන්න අවස්ථාව ලැබුණේ? මතක තියාගන්න, රැකියාව දෙන්න අවස්ථාව ලැබුණේ අපේ ඒ වෙලෙම කියන්න ඕන මේ ඊශ්‍රායල් පලස්තින යුද්ධෙට අපි කිසිසේත්ම එකඟ නැහැ. අපි සම්පූර්ණ මේකට විරුද්ධයි. අපි හේලා දකිනවා ඒක සම්පූර්ණයෙන් නතර විය යුතුයි කියන පණිවිඩයක් දෙන්නව නැත්නම් මේක වැරදි විදියට තේරුම් ගන්න පුළුවන් සමහර විට. හැබැයි මතක තබා ගන්න, එතනදී අපේ දෙන්නෙක් මේ ගියේ අපේ කාන්තාවක් සහ අනිත් පිරිමි එක්කෙනා අපේ පැත්තේ සුජිත් යටවර නිස්සංකකි ඒ පුද්ගලයා වෙඩිකාපු එක්කෙනා. මම ගියා ඒ මරණ ගෙදර ගිහිල්ලා ඉඳලා ඒත් එක්ක සහෝදරෙත් එක්ක බෙදාගෙන ආවේ දුක. හැබැයි ඒ අය එහෙම වෙඩි
කනකොට
ඒ කනකොට විශේෂයෙන්ම අර කෙයාටේක ඒ කරන කණ්ඩායම ඒගොල්ලෝ දාලා ආවේ නැහැ රට. ලංකාවේ අය ආයේ පැනලා මෙහෙට ආවේ නැහැ බයට යුද්ධයට. හැබැයි අනිත් අය පැනලා ගිය රටවල් වලින් පැනලා ගියා මොකද සිද්ධ වුනේ අපේ රටවල් ගැන හිතලා අපේ මිනිසු ගැන අපේ ඒ අපේ අපේ රටේ ගෞරවය දෙන්න ඕනේ ඒ ගෞරව නිසා තමයි අපිට රැකියා ටික ලබා දුන්නේ ඒ රැකියා ටිකත් මේ වෙනකොට 2300ක් ඉන්දියාවට ගිහිල්ලා තියෙනවා අපි පරක්කු නිසා 2300ක් ඉන්දියාවෙන් දැන් මේ වෙනකොට අරගෙන තියෙනවා ඒ නිසා කරුණා කරලා මේ සම්බන්ධ ක්‍රියාත්මක වෙන්න කියලා විශේෂයෙන් ඉල්ලීමක් කරනවා කාලේ මදි විශේෂයෙන් කතා කරන්න ඒ වගේම මම හිතනවා පුහුණුව ගැන අපි ප්‍රතිපත්තිය සකස් කළ යුතුයි පුහුණුව සම්බන්ධව ගත්තාම අපි පුහුණු ශ්‍රමිකයෝ පිටරට යවනවා නම් අපිට විශේෂයෙන්ම විශාල විදේශ විනියක් අපිට ලබා ගන්න පුළුවන් ඒකට විශාල ශක්තියක් ලැබෙනවා ඒ නිසා පුහුණු ප්‍රතිපත්තියක් අපි ඉදිරි කාලයේදී අපේ කාර්යක සභාව හදන්න බලාපොරොත්තු වෙන එක රටට අත්‍යවශ්‍යයි ඒ පුහුණු ප්‍රතිපත්තිය මෙරටේ නැති තාක්කල් මෙරටේ එක එක්කෙනා එක එක විදිහට තමුන්ට ඕන විදිහට තමුන්ට ඕන කරන වැඩ කොටස කර ගන්නවා ඒ නිසා විශේෂණ මතක් කරනවා මේ සම්බන්ධව ඒ වැඩ කටයුතු ඉදිරි කාලයේදී කරන්න ඔබතුමාලා සම්බන්ධ වෙන්න කියලා ඒ වගේම තමයි විශේෂයෙන්ම විදේශ රැකියාවල ඉන්න අය වෙන්න පුළුවන් විදේශ අය ඉන්න පුළුවන් එයාට අපිට විශ්‍රාම වැටුපක් හදන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න පුළුවන් ඉන්ෂුරන්ස් එකක් විදිහට වැඩසටහනක් හදන්න පුළුවන් ඒකෙනුත් විශාල මුදලක් අපිට ඒක රාශි කර ගන්න පුළුවන් ඒ වගේම එයාට සුපසාධන වැඩ කොට අපිට කරන්න පුළුවන් ශ්‍රී ලංකාවක සම්බන්ධීකරණ වැඩි කරන්න පුළුවන් ඒ වැඩ කටයුත්තටත් ඔබතුමාලා සූදානම් වෙන්න කියලා විශේෂයෙන් ඉල්ලීමක්
කරනවා
කාල වේලාව මදි සමට එක විනාඩි මට අර විනාඩි දෙක ඉල්ලනවා කයෙන් හරි මං අරගන්නම් මෙතනින් කියලා ඒකෙන් අඩු කරන්න කියලා මං ඔබතුමාගේ විශේෂයෙන් ඉල්ලීමක් කරනවා මොකද මට මේ 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 වැඩ ටික මට කියලා කියන්න අවශ්‍යයි මේ නැත්නම් මේ කමිටු ඉදරත් වැඩක් නෑ මම ඒකයි මට අවස්ථාව ලබා දෙන්න කියලා ඉතාමතු කාරුණික ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා ඒ වගේම විශේෂයෙන්ම කම්කරු අමාත්‍යංශය ගැන කතා කරපුවම විධිමත් අවිධිමත් ගැන අපි කතා කරමු මේ රටේ විධිමත් 140ක් වැටුප් ගන්න අවිධිමත් 160ක් කියලාද එතකොට විධිමත් 140 නුත් මේ රටේ මිලියන 22ක් වගේ ප්‍රමාණයකට විතර මිලියන 22ක් නෙමෙයි මේ අඩු ප්‍රමාණයකට තමයි අපි විශේෂයෙන්ම මේ රටේ ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එකට එහෙම නැත්නම් EPF එකට අර්ථසාධක අරමුදලට දායකත්වය අරගෙන තියෙනවා. ඒක දායකත්වය අරගෙන විශාල සංඛ්‍යාවකට දායකත්වය අරගෙන නැහැ අපි. ඒතර අපි ආපස්සට ගිහිලා තියෙන්නේ. ඒතර කම්කරු අමාත්‍යංශය මෙච්චර කල් කරපු වැඩ ටික අරගෙන බලපුවම අපි තවදුරටත් මේ රටේ අවිධිමත් කියලා කොටසක් තියෙන්න බෑ. ඒ ඔක්කොම විධිමත් කරවන්න පුළුවන් අපිට ක්‍රමවේදයක් සකස් කරලා. හැබැයි විධිමත් ක්‍රමවේදී විදිහට හදලා නැහැ. අවිධිමත් කියලා එක කොටසයි විධිමත් කියලා කොටසයි කියලා තැන් දෙකේ කොටස් දෙකක් තියන අඩු ගන්න විධිමත් කියන 140වත් ඒක රාශි කරගෙන නැහැ හරියට වැඩ පිළිවෙලට. ඒ විතරක් නෙමෙයි මේ කෝටි ගාණක් 6000 ගාණක් ආයතන 6000 ගාණක් ආයතන ඒ වගේම මම නම් ටික කියන්න කැමති නැහැ මෙතන තියෙනවා විශේෂයෙන්ම EPF එකට පොල්ල තියපු මේ රටේ ප්‍රධාන ආයතන රාශියක් මෙතන තියෙනවා 6000 ගණක් ආයතන තියෙනවා සල්ලි කියලා නැති ඒක මහා සාපයක් මේ පුංචි අයින්සක මිනිසුන්ගෙන් වැඩ අරගෙන ඒ මිනිසුන්ගේ අත්සහදක මුදලට වෙන් කරන් තියෙන සල්ලි ටිකත් තමුන්ගේ සාක්කෝ දාගෙන මඩිය තද කරගෙන ගිය උන්ට දඬුවම දෙනවා විතරක් නෙමෙයි මේක ගත්ත නැති නිලධාරීන්ටත් අනුහාරෙන් දඬුවම් දෙන්න ඕන තමුන් ආශ්‍රය දඬුවම් දෙන්න බැරුව ගියොත් අපි ඒ දඬුවම ඉදිරි කාලේදී එයාට දෙනවා මොකද ඒ අය නිලධාරින්ගේ වරද නිසා තමයි මේ සල්ලි ටික ලැබුණ නැහැ කියන එක තමයි අපි විශ්වාස
කරන්නේ
ඒ වගේම විශේෂයෙන් මතක් කරනවා මේ කුරිය සම්බන්ධව තියෙනවා E7 සහ E9 කියලා විසා දෙකක් E9 වීසා එකට ලක්ෂ 3 අමාරුගේ ටිකට් එක විතරක් යන්නේ දිගටම අපේ යන එකක් E7 කියලා වෙල්ඩින් කියන එක තමයි යන්නේ හැබැයි අපිට දැනගන්න ලැබෙ තියෙනවා මේ E7 එකට ලක්ෂ 23ක් විතර අරගන්න මේ අනායගේ ලක්ෂ 23ක් අරගන්නවා ඒ පෞද්ගලික ඒජන්සි කරුණාකරලා මේක අපිට පැහැදිලි කරලා දෙන්න මේ ලක්ෂ 23 ගන්න ඇයි කියන එක ඒ නිසා ඒ සම්බන්ධව අපි
බලාපොරොත්තු වෙනවා
ඒ වගේම අවසාන වශයෙන් කියන්න තියෙන කාරණාව තමයි මේ ඇත්තටම EDP එක හැදුවේ මීට 1958 පනතකින් තමයි මේක හැදුවේ හැබැයි 2023 වෙනකොට EPF එකට කෙලියක් කියන එක තමයි කියන්න තියෙන ආණ්ඩුව 9%ක් කියලා මෙතුමල්ලා කිව්වා දෙනවා කියලා හැබැයි 9%ත් මේ වෙනකොට සහතික කරලා නැහැ ඒක විශාල වැරද්දක් අපි කියනවාම 9% දෙනවා නම් 10% ඒ 9 දෙන එක සහතික කරලා ඒ 50 හරි චක්ලේකේ හරි ගේන
ගෙනල්ලා ඒක
අවසාන වශයෙන් ඉල්ලනවා බොහොම ස්තුතියි ඔබතුමාට අවස්ථාව ලබා දීම
Honorable Jadamini Gunawardhana you have 10 minutes order please Honorable Samanpriya Herath to the chair
යදාමිනි මන්තුමා
honorable presiding member at the very outset I must say as a member of the MEP as a pioneering party in the formation of the foreign policy of this country that we are very much for the non-aligned policy and to continue with the, to also continue as, you know, friends only international relations policy, because we should never invest or intend in taking sides in the global political scenario. Therefore, at the very outset, we must condemn any kind of inhuman, barbaric killings or assassinations done under the pretext of bringing liberty or liberation to a certain section of community. Therefore, at the very outset, we must clearly state that this government will continue the non-aligned and friends with all policy and continue the strength, the policy, foreign policy that we have strengthened over the last few decades, because it, throughout history we have seen Sri Lanka has succeeded only in continuing this non-aligned policy whenever we were in you know, in crossroads where we have to make decisions whether to continue in the global arena. Having said that, I must also congratulate the Honorable Foreign Minister and his able team under the leadership of His Excellency the President for having been able to negotiate and win support from so many different sectors across the world, especially during a time when Sri Lanka is faced with a grave economic crisis, officially bankrupt for about 16 months or more of the, in the past few months, and we have been able to more or less get support from all quarters across the world. Therefore, it is our duty to thank the countries that have gone out of their way to support and assist Sri Lanka during this course of period, especially our regional neighbors, India, Pakistan, and other countries in the SAARC region, China, Japan, and the Paris Club, EU, and also the Western support that has been extended towards Sri Lanka on humanitarian grounds to make sure that we sail through the turbulent times into a more manageable situation. Now, having said that, I must also congratulate the Foreign Office. I think they're extremely busy throughout around the year, doing their extreme best to somehow bring Sri Lanka into a more stable situation. Therefore, I would like to propose, as a member of the External Affairs, International Relations Sectoral Oversight Committee member, that Parliament maybe should take interest in developing a foreign office, a Parliament foreign office, maybe with the collaboration of the Kadaragama Center, which is now at the able hands of a former secretary who has been a career diplomat, maybe to create new synergies, because we need, there are quite a number of large segments that are outside the foreign service and foreign office who can actually help in an immense way to renegotiate terms of our treaties, able people who are globally recognized for the contributions they have made in the international arena, chambers and other outfits that that should, and also the emerging academics and students of international relations. I think we have about three different faculties in the country coming out. I think Parliament should provide a platform together with the Kadiragama Institute to develop a foreign office for international relations in the complex of this situation. Therefore, I think as parliamentarians, we must take a better interest in developing our friendship associations. In the last 1 year, I know quite a few friendship associations have done their extreme duty to build new bridges, bridges that never existed before, bridges that have never been even thought of before, because it was a crisis time and every parliamentarian contributed in this effort towards building bridges. And I think there is lot of capacity among the parliamentarians, maybe with proper guidance and support from the Kadiragama Center, that a new office should be set up with Parliament. There is one or two areas that I wanted to also add few thoughts. One is, one of our key ambassadors in the international arena is not properly being tapped or recognized. That is the ambassador of Ceylon Cinnamon. Ceylon Cinnamon can not only be a trade commodity that can bring a lot of revenue to the country, but it is an ambassador that that can give access to over 25-30 countries and territories of the Hispanic world, where it is a part and parcel of their culture, where it can create avenues to attract for over 500 million of the world population. But we, for so far, have not embarked on this mission. The Friendship Associations of Parliament have been arguing for a mission in Madrid for the last decade. I think the first resolution was adopted in the Parliament almost a decade ago, but for 10 years or more, we have not been able to even set up a trade office in Madrid, Madrid being the capital of the Hispanic world. And this is something I think, food for thought, where there are so many other areas that I would wish to talk upon, but as we are constrained by time of limited 10 minutes, we have to touch upon the critical issues. One other area is, if you look back the last 12 months of the year, two out of the richest three people in the world has invested $62 billion in the satellite systems of the global positioning systems. Why? Because it has a key role to play in the coming years and decades of international relations. Otherwise, no individual group will invest $62 billion. It is for navigation, yes, but it is also for climate. It is also for communication. It is also for international defense systems. And I am very unfortunate, I have to say, that obviously the office would have been a busy place in the last 12 months. But unfortunately, Sri Lanka, being a pioneering signatory of this treaty of the UN USA, United Nations Office for Outer Space Agency, in Austria, Vienna, we are just 5 minutes away from the headquarters, and as one of the honorary citizens of Sri Lanka, was a pioneer in this sector. But we have not actually tapped into the vast areas that we could develop relations on. This is a critical area. This is a critical area for international relations of the next coming years and decades. But that is why I said maybe the Parliament Foreign Office can relate to these issues much frequently and with more synergy, especially with Arthur C. Clarke Center and Gamini Korea Center. Gamini Korea was a pioneer in the southern-south discussion, in the trade, developing the new trade regulations for the world. We didn't see compassion coming through during the COVID period to small countries like us. The trade regulations, the shipping formulas continued to make profits in thundering amounts. As a president of an overseas country mentioned, that it went over even 1,000% of profits. But we have not been able to develop the southern discussion and also extend into the areas that where Sri Lankans have in the past contributed immensely in developing. The one other area is Law of the Sea, where our top diplomat Amara Singh made an immense contribution. But the laws have changed over the last 30-40 years, but the Sri Lanka Parliament has not made the necessary amendments
to fit to the
day's
regulation. Honorary member, I'm winding up. I just wanted to congratulate the Honorable President for taking a very important step towards the climate challenge, taking winning the support of the entire international arena on this regard. This is a matter that will affect Sri Lanka in all accounts. And that is not just with the ocean waters and the agriculture, but in all counts. And I think the President has taken an important lead and put Sri Lanka back on the map where Sri Lanka should be giving leadership in the international arena. Because Sri Lanka, in the past 75 years, as well as in a long history of running into thousands of years, had shown leadership in the international arena. And I think this should be congratulated, and I would like to wind up by thanking for allocating this time during this important debate. Thank you.
Sigar Mantumani, Milangata, Garu Vilayandan Mantituma Batumata, Vinadi, Ikula Kalat.
Gaurava Sabiki Talamirangum Ripina Rale, Andrea Rathle, Kuripake. வெளிநாட்டு வேலைவாய்ப்பு தொடர்பாக பேசுகின்ற பொழுது இந்த வெளிநாட்டு வேலைவாய்ப்பு பணியகம் என்ற ஒன்று வடகிழக்கிலே இயங்குகிறதா என்பதே சந்தேகத்துக்குரிய இடம். ஏனென்றால் அமைச்சர் சம்பந்தப்பட்ட அதிகாரிகள் இருப்பதால் கட்டாயம் சுட்டிக்காட்ட வேண்டும். காரணம், அதிகாரிகள் இருக்கிறார்கள். ஆகவே அதிகாரிகளின் கவனத்துக்கும் அமைச்சருடைய செயலாளர் மற்றும் பணிப்பாளர் சபையினர் இருப்பதனால் இந்த விடயத்திலே கவனம் செலுத்த வேண்டும். எங்களுடைய அம்பாறை மாவட்ட பாராளுமன்ற உறுப்பினரும் இங்கே இருக்கின்றார்கள். ஆகவே ஜப்பான் நாட்டுக்கும் தென்கொரியா நாட்டுக்குமானவர்களை உள்வாங்குகின்ற பொழுது அது தொடர்பான மொழிசார் பயிற்சிகள் வழங்கப்பட்டு அவர்கள் அனுப்பப்படுகிறார்கள். ஆனால் வடக்கு கிழக்கிலே இவ்வாறான மொழிசார் பயிற்சிகள் மேற்கொள்ளப்படுவது என்பது 105 வீதம் கூட இல்லை. நான் பிரதிநிதித்துவப்படுத்துகின்ற மட்டக்களவு மாவட்டமாக இருக்கலாம், அல்லது அம்பாறையாக இருக்கலாம், திருவோணமலையாக இருக்கலாம், யாழ்ப்பாடம், கிளிநொச்சி, முல்லைத்தீவு, மன்னார், வவுனியா என்று இந்த வடகிழக்கிலே குறிப்பாக கடந்த காலம் முதல் இவ்வாறான ஜப்பான் மொழியை கற்றுக்கொண்டு அல்லது தென்கொரிய மொழியை கொரிய மொழியை கற்றுக்கொண்டு வேலைவாய்ப்புகளை பெற்று செல்லுகின்ற வீதம் மிக மிக குறைவென்றே கூறலாம். குறைவென்ற ஒரு சிலர் தான் செல்கிறார்கள். ஆகவே இந்த விடயத்திலே சம்பந்தப்பட்ட அதிகாரிகள் கவனத்தை எடுக்க வேண்டும். அல்லாதுபடின் பேரளவிலே இயங்குகின்ற இந்த வெளிநாட்டு வேலைவாய்ப்பு பணியகம் அல்லது அது சம்பந்தமான பயிற்சிகளை வழங்குகிறோம் என்ற பெயரிலே இயங்குகிற இவ்வாறான திணைக்களங்களை இந்த மாநிலங்களிலே மூடிவிட்டால் நல்ல என்று நினைக்கின்றேன். ஏனென்றால் பேரளவிலே இயங்குவதால் யாருக்கும் எந்த விதமான பிரயோசனமும் இல்லை. ஒன்று. இரண்டாவது, குறிப்பாக வெளிநாட்டுக்குரிய தூதுவர்களை நியமிக்கின்ற பொழுது தற்போது அலிசப்ரி கௌரவ அமைச்சர் அவர்கள் வெளியுறவு அமைச்சராக இருக்கின்றார். அவர் இவ்வாறான விடயங்களிலே தற்பொழுது கவனம் செலுத்திக் கொண்டு வருகிறார். அதற்கு நான் அவருக்கு நன்றி கூறுகிறேன். இருந்தாலும் இலங்கைக்கான வெளிநாட்டு தூதுவர்களை நியமிக்கின்ற பொழுது உண்மையிலே குறிப்பாக உங்களுக்கு தெரியும், இன்று ஐரோப்பிய, வட அமெரிக்க, ஆஸ்திரேலிய நாடுகளிலே தமிழ் மக்கள் பெருமளவிலான மக்கள் அங்கே வாழ்கிறார்கள். இலங்கை தமிழர்கள் பெருமளவிலே வாழ்கின்றார்கள். இவ்வாறான நாடுகளில் உள்ள இலங்கைக்கான தூதுவர்கள் வெறுமனே தூதுவர்களா மாத்திரம் இல்லாமல் அங்குள்ள மக்களோடு பெரும் வர்த்தகர்களோடு ஒரு சிநேகபூர்வமான கலந்துரையாடல்களை மேற்கொள்ளுகின்ற பொழுது நிச்சயமாக இந்த நாட்டுக்கான வெளிநாட்டு முதலீடுகளை கொண்டு வர முடியும். அவ்வாறானவர்களை நியமிக்கும் பொழுது வெளிநாட்டு முதலீடுகளை நாங்கள் இங்கு கொண்டு வந்து இந்த நாட்டை நாங்கள் ஒரு அபிவிருத்தி பாதையில் கொண்டு செல்ல முடியும். மாறாக ஒரு இனவாத நோக்குடைய அல்லது இனவாத போக்குடைய ஒருவர் இவ்வாறான இலங்கை சிறுபான்மை மக்கள் குறிப்பாக தமிழ் மக்கள் செறிந்து வாழ்கிற இவ்வாறான நாடுகளிலே அவர் நியமிக்கப்படுவாரானால் வெறுமனே அவர் ஒரு தூதுவராக இருந்துவிட்டு தான் வருவாரே ஒழிய இந்த நாட்டுக்கு எந்த விதமான ஒரு பிரயோசனமும் இல்லை. அதைத்தான் இங்கு சில பாராளுமன்ற உறுப்பினர்கள் தங்களுடைய உரைகளிலே சுட்டிக்காட்டினார்கள். ஆகவே அவர் வெறுமனே ஒரு வெளிநாட்டு தூதுவராக, ஏன் பக்கத்தில் இருக்கின்ற இந்தியாவில் கூட இன்று இந்தியாவில் இருக்கிற முதலீட்டாளர்களிலே 5% முதலீட்டாளர்கள் இந்த நாட்டுக்குள் வந்தாலே போதும், இந்த நாட்டிலே பாரிய வேலை திட்டங்களை முன்னெடுக்க முடியும். ஆனால் கடந்த காலம் முதல் பக்கத்து நாடான இந்தியாவுக்கு நியமிக்கப்பட்டு வருகின்ற இந்த முதல் தூதுவர்கள் அவர்களுடைய செயற்பாடுகள் தொடர்பாக விசாரணைகள் செய்ய வேண்டும். நான் அண்மையிலே மத்திய கிழக்கு நாடு இன்றைக்கு துபாய் குறிப்பிட்ட குறைந்த காலகட்டத்துக்குள் மிகப்பெரிய வளர்ச்சியை அடைந்திருக்கிற ஒரு நாடு இந்த துபாய். இந்த யுஏஇ க்கான இலங்கைக்கான தூதுவர் அண்மையில் நாங்கள் கூட்டுறவு சம்பந்தமான சில விடயங்கள் கலந்துரையாட அந்த நாட்டுக்கு நான் சென்றிருந்த பொழுது, அது 2 தடவை நான் சென்றிருக்கின்றேன், ஆனால் அவரை சந்திக்க முடியாது. சில வெளிநாட்டு தூதுவர்கள், சில வெளிநாட்டு தூதுவர்களில் சிலர் உதவி தூதுவர்கள் இருக்கார்கள். டெல்லியிலே இலங்கைக்கான வெளிநாட்டு தூதுவர், இலங்கைக்கான வெளிநாட்டு தூதுவர் இருந்தால் உதவி தூதுவர் சென்னையிலே இருக்கிறார். இவர்கள் பார்த்தால் குறிப்பாக இந்த யுஏஇ மத்திய கிழக்கு நாடுகள் இருக்கிற சில வெளிநாட்டு தூதுவர்களை பார்த்தால் அவர்களுடைய நிலைமை எப்படி என்றால் அமெரிக்க ஜனாதிபதி போல அவருடைய நினைப்பு. காரணம், இந்த நாட்டினுடைய அமைச்சர்கள் ராஜாங்க அமைச்சர்கள் சென்றால் கூட அவர்களை சந்திக்க முடியாது. அவர்களை அழைத்து அந்த நாட்டிலே செய்யப்படுகின்ற ஆக்கப்பூர்வமான வேலை திட்டங்கள் தொடர்பாக கலந்துரையாட அழைத்தாலும் அவர்களை வராத சூழல் காணப்படுகிறது. இவ்வாறானவர்களை வைத்துக் கொண்டு நாங்கள் வெறுமனே ஒரு ஒரு என்ன சொல்றது அவர்களுக்கு ஒரு கௌரவ பதவியாக வழங்கி கொண்டு அவர்களுக்கான கட்டிடங்களையும் வழங்கி அவர்களுக்கான உத்தியோகங்களையும் வழங்கி சகல வசதிகளை ஏற்படுத்தி கொடுத்திருக்கோம். இதிலே ஒரு மாற்றத்தை கொண்டு வர வேண்டும். தற்போது வெளிவார அமைச்சர் அவர்கள், அதுக்கான ராஜாங்க அமைச்சர்கள் கூடுதலான கவனத்தை செலுத்தி வருகிறீர்கள். தொடர்ச்சியாக அந்த கவனத்தை கூடுதலாக செலுத்த வேண்டும் என்ற கோரிக்கையை நான் இந்த இடத்திலே முன்வைக்க விரும்புகிறேன். அத்தோடு
Did you try to get an appointment with the ambassador or did you go there and just walk into the embassy? That's all I want to know. The UAE, you said you couldn't get a...
நிச்சயமாக அதற்கான அறிவித்தல்களை நான் முன்கூட்டியே அறிவித்துத்தான் சென்றிருந்தேன். சென்றிருந்தும் அவர் அந்த தூதுவர் காரியாலயத்தில் வேலை செய்கின்ற ஒரு சாதாரண ஊழியரை மாத்திரம் அனுப்பியிருந்தார். அவரை 2 தடவையும் சந்திக்க முடியாமல் போய்விட்டார். அவர்களை தயவு செய்து கௌரவ அமைச்சர்களை கவனத்தை எடுக்குமாறு நான் அன்பாக கேட்டுக் கொள்கின்றேன். அத்தோடு குறிப்பாக வடகிழக்கிலே அதிகளவான பெண் தலைமை தாங்கும் குடும்பத்தை சேர்ந்த பெண்கள் மத்திய கிழக்கு நாடுகளிலே பணிப்பெண்களாக அவர்கள் கடமை புரிகின்றார்கள். 126,000 மேற்பட்ட பெண் தலைமை தாங்கும் குடும்பத்தை சேர்ந்தவர்களில் 80% மேற்பட்டவர்கள் மத்திய கிழக்கு நாடுகளிலே பணிப்பெண்களாக கடமை புரிகிறார். ஆகவே அவர்கள் மூலம் அதிகளவான நிதி இந்த நாட்டுக்கு வருகிறது. அந்த பெண்களுடைய பாதுகாப்பு தொடர்பாக, அவர்களுடைய நலநோம்புகை தொடர்பாக கூடுதலான கவனத்தை நாங்கள் செலுத்த வேண்டும். அவர்களுடைய பிள்ளைகள் கடந்த 3 தசாப்தால யுத்தத்தில் 3 தலைமுறை பாதிக்கப்பட்டிருக்கிறது. ஒன்று, போராட சென்றவர்கள், அது ஒரு தலைமுறை. அவர்களுடைய தாய் தகப்பன் ஒரு தலைமுறை. போராட சென்றவர்களுடைய பிள்ளைகள் அவர்களுடைய தலைமுறை. 3 தலைமுறை பாதிப்பிருக்கிறது. ஆகவே இவர்களுடைய நலநோம்புகையிலே கூடுதலான கவனத்தை செலுத்தி அதற்கான திட்டங்களை உருவாக்கிக் கொள்ள வேண்டும். அத்தோடு மத்திய கிழக்கு நாடுகளில்தான் கூடுதலானவர்கள் தற்போது வேலை புரிகிறார்கள். அவர்கள் மூலம் கூடுதலான அந்நிய செலவான இந்த நாட்டுக்கு வருகிறது. அவர்களுடைய அடுத்த தலைமுறை, அடுத்த இந்த பிள்ளைகளுக்கான விசேட வேலை திட்டங்களை முன்னெடுக்கின்றோம். இருந்தும் இன்னும் அதிகமாக அதற்கான திட்டங்களை முன்னெடுக்கும் பொழுது அது சிறப்பாக அமையும் என்ற கருத்தை நான் இந்த இடத்திலே அமைச்சுக்கும் அமைச்சின் உத்தியோகஸ்தர்களின் கவனத்துக்கும் கொண்டு வருகிறேன். அத்தோடு இன்னொரு விடயத்தை நான் இந்த இடத்திலே கூறிக்கொள்ள விரும்புகிறேன். குறிப்பாக கிழக்கு மாகாணத்திலே, கிழக்கு மாகாணத்தில் இடம்பெற்ற ஒரு மிகப்பெரிய ஊழல், கிழக்கு மாகாண சபையில் இடம்பெற்ற ஒரு மிகப்பெரிய ஊழலை நான் இந்த இடத்திலே சொல்ல விரும்புகிறேன். குறிப்பாக டச் சிசி பிரைவேட் லிமிடெட் என்ற கம்பெனியும், கேபிட்டல் எனர்ஜி சொல்யூஷன் பிரைவேட் லிமிடெட் என்ற கம்பெனியும் இரண்டு ஒப்பந்தங்களை கடந்த முன்னாள் மாகாண கிழக்கு மாகாண ஆளுநர் அனுராதி ஜெகம்பத் தலைமையிலே அவர்கள் கிழக்கு மாகாணத்திலே மேற்கொண்டிருக்கிறார்கள். அதாவது சோலார் நிகழ்ச்சி திட்டத்துக்காக இந்த ஒப்பந்தங்கள் மேற்கொள்ளப்பட்டிருக்கிறது. குறிப்பாக 450 பாடசாலைகள் சோலார் பொருத்துவதாக இந்த கம்பெனிகள், 450 பாடசாலைகள், வைத்தியசாலைகள், அரச திணைக்களங்களிலே சோலார் பொருத்துவதாக இவர்கள் ஒப்பந்தத்தை மேற்கொண்டிருக்கிறார்கள். இந்த ஒப்பந்தத்திலே முன்னாள் மாகாண பிரதம செயலாளர் அவர்களும் துஷித்த பி வன்னியசிங் அவர்களும் கையொப்பமிட்டிருக்கின்றார். இந்த இரண்டு ஒப்பந்தங்களிலும் கிழக்கு மாகாணத்தில் உள்ள அத்தனை, குறிப்பாக 450 பாடசாலைகள், வைத்தியசாலைகள், அரசு திணைக்களங்கள் அனைத்தும் இந்த ரெண்டு கம்பெனிகளுக்கும் தாரை வார்த்து கொடுக்கப்பட்டிருக்கிறது. இவர்கள் 15 வருஷத்திற்கு இவர்கள் தான் 15, அதாவது இவர்கள் இதுவரை ஒப்பந்தம் பண்ணிய காலம் 2022 இதுவரை ஒரு பாடசாலை கூட இவர்கள் சோலார் பொருத்தவில்லை. ஆகவே இவருடைய அக்ரிமெண்டை நிவர்த்தி, அதாவது ரத்து செய்வா இருந்தால் 15 வருஷத்துக்கு பிறகுதான் ரத்து செய்ய முடியும் என்ற ஒப்பந்தத்தை. இது ஒரு மிகப்பெரிய மாகாணத்தில் இடம்பெற்ற ஒரு மிகப்பெரிய ஊழல். ஆக இது தொடர்பாக எஃப்சிஐடியா இருந்தாலும் சரி, ஏதோ எந்த ஒரு பிரிவு கூட இதை விசாரித்து இது சம்பந்தமான நடவடிக்கை மேற்கொள்வதோடு இவ்வாறான சட்டத்துக்கு புறம்பான இந்த ஒப்பந்தத்தை ரத்து செய்ய வேண்டும் என்பதை நான் இந்த உயரிய சபையிலே கூறிக்கொள்கின்றேன். ஏனென்றால் நான் நினைக்கிற இந்த ரெண்டு கம்பெனிகளும், குறிப்பாக கேபிட்டல் எனர்ஜி சொல்யூஷன் என்பதும் ஒட்டச் என்ற கம்பெனியும் இலங்கையில எந்த ஒரு இடத்திலும் இவர்கள் இந்த சோலார் பேனல் செய்யவில்லை. இருந்தும் கடந்த மாகாணத்திலே மாகாண முன்னாள் ஆளுநர் அனுராதா ஜெயம்பத் தலைமையிலே துஷித்த பிரதம செயலாளர்கள் இந்த ரெண்டு கம்பெனியோடு ஒரு மோசமான ஒரு ஒப்பந்தத்தை மேற்கொண்டிருப்பதனால் உண்மையில் இன்றைக்கு கிழக்கு மாகாணத்திலே ஒரு பாடசாலையிலே, ஒரு அரச கட்டிடத்திலே நாங்கள் அரசாங்கத்துக்கு கூடவோ அல்லது வேற ஏதோ நிறுவனங்களுக்கு கூட ஒரு சோலார் பேனலை பொருத்த முடியாமல் இருக்கு. ஆகவே இந்த ரெண்டு கம்பெனிகளும் விளங்கிக் கொள்ள வேண்டும். கிழக்கு மாகாணம் ஒன்று இவர்களுடைய அப்பன் வீட்டு சொத்தோ அல்லது அம்மா வீட்டு சொத்தோ இல்லை என்பதை விளங்கிக் கொள்ள வேண்டும் என்பதை இந்த இடத்தில் நான் கூறிக்கொள்ள விரும்புகிறேன். இது தொடர்பாக உரிய சட்ட நடவடிக்கை மேற்கொள்ள வேண்டும் என்பதையும் இந்த சபையில் என்ன வலியுறுத்துகிறேன். நன்றி.
மோமிஸ்துதி மிலங்கட்ட கரு உதயபிரபாத் கம்மம் பில மந்திரிமன்ற வினாடி குலஹ காலයක් ලැබෙනවා
මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මෙම අයවැය විවාදය ආරම්භ කරමින්
ඔව් ගරු ඇමතුමා
නුනගෙනහිර ජපන් හා කොරියන් භාෂාව ඉගෙන ගැනීම සඳහා අපි මේ පළාත් වලට ගියාමත් ඉල්ලීම් කරා නමුත් අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ද්‍රවිඩ භාෂාවෙන් කොරියන් භාෂාව ඉගෙන ගන්න අවශ්‍ය උපදේශකවරුන් නැමෙති වෙන පුළුවන් නම් ඉන්නවා නම් කවුරු හරි හොයලා දෙන්න අපි ගැන අවධානය යොමු කරනවා
හරි මොයිසේ
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ අයවැය විවාදය ආරම්භ කරමින් මහජන ආරක්ෂක අමාත්‍යතුමාගේ කතාවේදී එතුමා සඳහන් කරා විදේශ ඇමතුමා සම්බන්ධයෙන් මට ආපු ජනාධිපතිතුමා ආපු දුරකථන ඇමතුමක් ගැන මේ ගැන ඒ මාධ්‍යවල වාර්තා කරාම බොහෝ දෙනෙක් මේ කතාවේ ඇත්ත නැත්ත මගේ විමසුවා මම කිව්වේ මම විදේශ අමාත්‍යංශ වැයශීර්ෂයේ කතා කරන දවසට මේකට උත්තර දෙන්නම් කියලා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ කතාව ඇත්ත අගෝස්තු මාසේ 11 වෙනිදා අපි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ කුළුඳුල් අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම් දෙන්න මහනුවරට ගිහිල්ලා අපි ඔක්කොම හෝටලයක නතර වෙලා හිටියා. මමත් විමල් වීරවංශ ඇමතුමත්, දලස් ඇමතුමත්, මහින්දානන්ද ඇමතුමත්, ටිරානල ඇමතුමයි කාමරේ කතා කරගෙන ඉන්න අවස්ථාවේ තමයි ජනාධිපතිතුමා මට කතා කරේ. එතකොට මට කිව්වා මම අධිකරණ ඇමති ධූරයට තෝරගෙන ඉන්න සබ්‍රිව. හැබැයි ඒකට කාදිනල්තුමාගේ විරෝධයක් තියෙනවා. උදේ ඔයාට බැරිද සබ්‍රිට කතා කරලා කම්කරු අමාත්‍යංශ බාරගන්න එකඟ කරගන්න? එතකොට මට පුළුවන් නිමල් සිරිපාල ඇමතිතුමාට අධිකරණ අමාත්‍යංශ බාර දෙන්න කියලා. මම ජනාධිපතිතුමා ඒ වෙන විට එතන හිටිය අපි කවුරුවත් දන්නේ නැහැ අපේ අමාත්‍යංශ මොකද්ද කියලා. කොහොම හරි කාදිනල්තුමා අපේ අලි සබ්‍රි මැතිතුමාට ලැබෙන අධිකරණ කියලා දැනගෙන ජනාධිපතිතුමාට කතා කරලා තිබුණා. ජනාධිපතිතුමා කිව්වා මම පටන් ගන්නකොටම කාදිනල්තුමාට හිතවත් හාමුදුරුවරු පිරිසකුත් ඉන්නවා, මේ අයත් එක්ක එකතු වෙලා මාධ්‍ය හමු තියලා අධිකරණ ඇමතිවරු පහර දෙන්න ගත්තොත් මේක ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා කොහොම හරි සබ්‍රිට කතා කරලා එකඟ කරගන්න කියලා. මම එතුමාට කතා කරා. එතුමාට මතක ඇති. එතුමා මට කිව්වා, "උදය, මම දේශපාලකෙක් නෙවෙයි ඕනම අමාත්‍යංශයක් කරන් කරන්න. මම දීර්ඝ කාලයක් අධිකරණේ වැඩ කරලා තියෙනවා. ජනාධිපති නීතිඥයෙක් විදිහට මට අධිකරණ ක්ෂේත්‍රයේ ගෞරවයක් තියෙනවා. මට අධිකරණ ක්ෂේත්‍රයේ වෙන්න ඕනි වෙනස දන්න නිසා තමයි මම අධිකරණ අමාත්‍ය ධූරේ බාරගන්න ජනාධිපතිතුමාට එකඟතාවයේ පළ කරේ. හැබැයි මට වෙන අමාත්‍යංශයක් දුන්නේ නැහැ කියලා මම තරහ වෙන්නේ නැහැ. මට අධිකරණ නොලැබෙනවා නම් මම ගමන් මළු ටික අරගෙන රෑම කොළඹට යනවා" කිව්වා. ආවේ මහින්දානන්ද ඇමතිතුමත් ඉන්නවා. එතුමත් සාක්ෂි. එතුමත් එතන හිටියා. මොකද මම දුරකථන ඇමතු ආවට පස්සේ මෙතුමාලා ඔක්කොටම ඒ කතන්දරේ දැනගන්න ලැබුණා. මම මෙතුමා කිව්ව කාරණයෙන් පස්සේ මම ආයි ජනාධිපතිතුමාට ගත්තා. මම ජනාධිපතිතුමාන් ඇහුවා, "සබ්‍රි අරුණකොට ඔබතුමාගේ අමාත්‍ය මණ්ඩලයේ මුස්ලිම් අය කී දෙනෙක් ඉන්නවද? වෙන කවුරක්වත් නැහැ උදේ අපේ ඉම කවුරු ලොකු මුස්ලිම් මන්ත්‍රීවරු ගන්නක් නැහැනේ." මම කිව්වා, "ජනාධිපතිතුමනි, මම පෞද්ගලිකව විශ්වාස කරනවා සබ්‍රි" අපි එහෙම ඇමතුමනි කතා කරද්දී කියන්නේ "සබ්‍රි පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට නඩුවලට බලපෑමක් කරන එකක් නෑ කියලා. ඒ වගේ මම දැඩිව විශ්වාස කරනවා අපි ජාත්‍යන්තර ප්‍රශ්නවලදී රණවිරුවන් දංගෙඩියට ගෙන යද්දී අපෙත් එක්ක හිටගත්තේ මුස්ලිම් රටවල්. රටේ ජනගහනයෙන් 10%ක් විතර මුස්ලිම්. ඒ නිසා ඔබතුමාගේ අමාත්‍ය මණ්ඩලයේ අනිවාර්යයෙන් මුස්ලිම් කෙනෙක් ඉන්න ඕනි. ඒ නිසා සිංහල සමාජයෙන් එතුමාට විරෝධයක් ආවොත් ඒකට මූණ දෙන වගකීම මම බාර ගන්නම්. ඔබතුමා බය නැතුව සබ්‍රි මැතිතුමාව අධිකරණ අමාත්‍ය ධූරයට පත් කරන්න කියලා. ඊට පස්සේ අමාත්‍ය මණ්ඩලයේදී ඇමතිතුමනි සුවභාෂාවේ නීති අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නේදී ඔබතුමායි මමයි දෙපැත්ත බෙදලා ගැටුණා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා අපේ ණය ප්‍රතිව්‍යුහ කරන්න ගන්න ඕනේ කියලා ඉතාලම කලින් අපි අමාත්‍ය මණ්ඩලයට කියද්දි අපි දෙන්න එකට හිටියා. ඔබතුමායි මමයි හිතන විදිය වෙනස්. අපේ ප්‍රතිපත්ති වෙනස්. හැබැයි ඔබතුමා හොරෙක්, වංචනිකේ, තක්කඩියෙක් නෙවෙයි කියලා මම අදටත් විශ්වාස කරනවා. ඔබතුමා ඒ විශ්වාසය හෙටටත් රැකගනිවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මූලාසන අඩුවට මන්ත්‍රීතුමනි, ලෝකයේ අද වේගෙන් වෙනස් වෙමින් පවතිනවා. එදා තිබුණු සම්ප්‍රදායික ලෝකයේ නෙවෙයි තවදුරටත් පවතින්නේ. අද ආසියාවේ සියවස උදා වෙලා තියෙනවා. මේ වෙන විට ලෝකයේ වැඩිම ආර්ථික වර්ධනයක් පෙන්වන්නේ ආසියානු රටවල්. ඒ වගේම වැඩිම තරුණ ශ්‍රමයක් තියෙන ආසියානු රටවල. ඒ විතරක් නෙවෙයි මූලාසන අටුවේ මන්ත්‍රීතුමනි, මේ විනට ලෝකයේ විදේශ සංචිත ප්‍රමාණයන් අනුව බලද්දී ලෝකයේ විදේශ සංචිත ඉහළම තියෙන රටවල් 10න් 7ක්ම ආසියානු. මම මේක පොඩ්ඩක් අධ්‍යයනය කරා. චීනයේ තියෙන ඩොලර් බිලියන 3100ක්, ජපානයේ තියෙන ඩොලර් බිලියන 1200ක්, ඊළඟට ස්විට්සර්ලන්තේ 3වෙනි තැන ඉන්න යුරෝපීය රට 876යි තියෙන්නේ. ඊළඟට ඉන්දියාව, රුසියාව, තායිවානේ, සෞදි අරාබියාව, හොංකොං, දකුණු කොරියාව, බ්‍රසීලේ රටවල් 10න් 7ක්ම ආසියානු රටවල්. දස වසරකට පෙර ඇමරිකාවේ විදේශ වෙළඳාම, ආනයන අපනයන එකතුව ගත්තම විදේශ වෙළඳාම, චීනයේ විදේශ වෙළඳාම වගේ 3 ගුණයක්. අද චීනයේ විදේශ වෙළඳාම ඇමරිකාවේ විදේශ වෙළඳාම වගේ 3 ගුණයක්. ලෝකයේ උඩු යටිකුරු වෙලා, ලෝකයේ වෙනස් වෙලා, ඒ වෙනස් වෙන ලෝකයට අපි අනුවර්තනේ උනේ නැතිනම් ඩයිනෝසරස්ට සිද්ධ වෙච්ච දේ තමයි ලංකාවට වෙන්නේ. කොහොමත් ඉන්නේ පනාදිමින් වඳ වෙන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ නිසා අපි සම්ප්‍රදායික චින්තනයෙන් බැහැර වෙලා අලුත් ලෝකයේ සිදුවෙන වෙනස්කම් දිහාට ඇස් යොමු කරලා බටහිර ගැති විදේශ ප්‍රතිපත්තියෙන් නිදහස් වෙලා අපේ රට ලෝකයේත් එක්ක යන නව විදේශ ප්‍රතිපත්තියක් හදාගන්න දැන් අපට කාලේ උදා වෙලා තියෙනවා. අද නව ගෝලීය ප්‍රවණතාවේ තමයි දිවි ද්‍රවීකරණේ, ඒක ද්‍රවීකරණේ, බහු ද්‍රවීකරණයට යොමු වීම. සරලව කිව්වොත් ලෝක බලවතුන් එක්කෙනෙක් දෙන්නෙක් වෙනුවට ලෝක බලවතුන් ලෝකේ පුරා සමූහයක් බිහි වෙමින් ඉන්නවා. ලෝකේ ආර්ථික කලාපද බිහි වෙලා, යුරෝපීය සංගමයේ ඉන්නෝ. ඊළඟට ඇමරිකාව වෙනම ආර්ථික කලාපයක් කරන උතුරු ඇමරිකාවේ, ලතින් ඇමරිකාව වෙනම තියෙනවා, රුසියාවේ නායකත්වයේ යුරෝඒෂියාව තියෙනවා, ආසියාන්, දකුණු ආසියාව, ඒ වගේම අප්‍රිකාව, ඊළඟට ජාත්‍යන්තර සංවිධාන අපි දැක්කා. එකක් තමයි BRI. ලෝකයේ කලාපයේ බලවතුන් ගණනාවක්, රටවල් 100 ගණනක් අද චීනයේ නායකත්වයෙන් BRI සංවිධානයට එකතු වෙලා, BRI සංවිධානය අද ලෝක බැංකුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විකල්ප සංවිධාන ගොඩනැගීමේ ක්‍රියාවලියකදීලා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, රිසෙප් ප්ලස් ආසියාන් සංවිධාන රටවල් එක්ක ජපානය, චීනය, දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, මේ බටීරත් එක්ක හිටිය ඔස්ට්‍රේලියාව, නවසීලන්තය රිසෙප් පරා ආසියාවට ගැට ගැහිලා ඉන්නවා. මොකද එතන තමයි තැන. ඒ වගේම ගරු මුලාසන අඩුවට මන්ත්‍රීතුමනි, මේ සංවිධාන අතුරෙන් වැදගත්ම සංවිධාන තමයි බ්‍රික්ස්. ආර්ථික කලාප, අපි කලින් කිව්ව කලාපවල ඉන්න කලාපීය නායකයෝ ටික එකට එකතු වෙලා බටීර ලෝකෙට මුණ දෙන්න හදාගත්ත සංවිධානය. බ්‍රික්ස් කිව්වම බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව. මේ රටවල් අතර ඉන්න දේශ සීමාවට යුද්ධ කරන පස මිතුරන්. නමුත් බටහිරට මුහුණ දෙන්න අද ආර්ථික වශයෙන් මුහුණ දෙන්න මෙයා එකතු වෙලා ඉන්නවා. බ්‍රික්ස් කියන්නේ ගරු මුලාසනාරුවේ මන්ත්‍රීතුමනි, ලෝක භූමි ප්‍රමාණයෙන් 27%ක්, ලෝක ජනගහනයෙන් 42%ක්, ලෝක දළදේශීය නිෂ්පාදිතයෙන් 30%ක්. මෙතන තමයි අද ලෝකයේ නැවුම් බල කේන්ද්‍රය මතුවෙමින් ඉන්නේ. නුදුරු අනාගතයේම යුරෝපීය සංගමය ඉක්මවා යන බලගතු සංවිධානයක් බවට බ්‍රික්ස් සංවිධානය පත්වීමට නියමිතයි. ඒ වගේම අද බ්‍රික්ස් කතා කරන්න අපට සංවේදී ප්‍රශ්න. බ්‍රික්ස් වල ඉන්නේ අපි වගේ රටවල්. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවට, ලෝක බැංකුව වෙනුවට නව සංවර්ධන බැංකුව නමින් අලුත් බැංකුවක්, ජාත්‍යන්තර බැංකුවක් මෙයා නිර්මාණය කරමින් ඉන්නවා. ඒක පාලනය කරන්නේ බටහිර බලවතුන් නෙවෙයි, අපි වගේ දුප්පත් රටවල්. අපේ විල දැනෙන අපේ ප්‍රශ්නවලට සංවේදී රටවල් තමයි නව සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලය මෙහෙවන්නේ. ඒ නිසා අපිට බ්‍රික්ස් සමග එකතු වීම අපේ අනාගතයේ සරිකරන තැනක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, මෙවර සමුළුවේදී කතා කරා මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, ඩොලරේ වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය ඒකකයක් ගේන්න. ඒ ජාත්‍යන්තර මූල්‍ය ඒකකයක් ගෙනාවොත් ඇමරිකාවේ ලෝක බලය එතනින්ම ඉවරයි. මොකද ඇමරිකාව කියන්නේ ලංකාවටත් වඩා හිඟන රටක්. අපි ඇයි ගිය අවුරුද්දේ ආර්ථික අර්බුදයට මුහුණ දුන්නේ? අපිට අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ආනයනය කරන් ඩොලර් නැති වුණා. ඒ වගේම ණය ටික ආපහු ගෙවා ගන්න ඩොලර් නැති වුණා. හැබැයි අපේ රුපියල් ණය එක අන්තිම සතේටත් අපි ගෙවලා තියෙනවා. මෙතුමා කලක් මුදල් අමාත්‍ය ධූරයේ හිටියා. අපි අන්තිම සතේට ගෙවලා තියෙනවා. ඇයි? රුපියල් අපිට අච්චු ගා ගන්න පුළුවන් නිසා. ඇමරිකාවට තියෙන වාසිය ලෝකයේ වෙන කිසිම රටකට
නැහැ.
දේශීය වෙළඳාමයි ජාත්‍යන්තර වෙළඳාමයි දෙකම වෙන්නේ ඩොලර් වලින්. ඒ නිසා ඇමරික ඩොලරේ අපිට එපා කිව්වොත්, ලෝකයේ රටවල් ජාත්‍යන්තර ගනුදෙනුවලදී ඩොලරේ අපිට එපා කිව්වොත් ඇමරිකාවේ ආධිපත්‍යය එතනින්ම ඉවරයි. ඒ නිසා මම යෝජනාවක් ගැන අපි බ්‍රික්ස් වලට එකතු වෙමු කියලා. සමහරු හිනා වුණා මේ බ්‍රික්ස් කියන රටවල් පහක වැඩක් ගම්මන් පිළේ ඒකවත් දන්නේ නැහැ කියලා. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් එහෙම කියලා තිබුණා. නමුත් මුලාසනාරුවේ මන්ත්‍රීතුමනි, බ්‍රික්ස් ප්ලස් කියලාද කියන්නේ? ලෝකයේ රටවල් 20ක් බ්‍රික්ස් වලට එකතු වෙන්න අයදුම් කළා තියෙනවා. මෙවර දකුණු අප්‍රිකාව තිබ සමුළුවේදී රටවල් 6ක් බ්‍රික්ස් වලට එකතු කරගත් අපේ අසල් විසි රටවල්, සෞදි අරාබිය, එක්සත් අරාබි එමිරාජ්‍ය, ඉරානය, ඉතියෝපියාව පවා බ්‍රික්ස් වලට අද එකතු වෙලා. ඒම ශ්‍රී ලංකාව බ්‍රික්ස් සංවිධානයට එකතු වුණොත් තමයි අපේ ඊළඟ පින්ම පැනගන්න පුළුවන් වෙන්නේ. මම මේ ගැන ජනාධිපතිතුමාට ලිව්වා ගරු විදේශ අමාත්‍යතුමනි, අගෝස්තු මාසේ 25 වෙනිදා ජනාධිපතිතුමා විදේශ අමාත්‍යාංශ ලේකම්තුමියට ලිපි යොමු කරලා කියනවා, සැප්තැම්බර් 18 වෙනිදාට පෙර මෙතුමට පිළිතුරක් යවන්න විදේශ අමාත්‍යාංශයේ ඉස්තාවරයේ දැනුම් දීලා. සැප්තැම්බර් 18 නෙවෙයි, දෙසැම්බර් 18ටත් කිට්ටුයි. විදේශ අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඒ වැදගත් ලිපිය උඩ තාම වාඩි වෙලා ඉන්නවා. මට අද වෙනතුරු පිළිතුරක් ලැබුණේ නැහැ. මම හිතනවා අපේ අමාත්‍යතුමා මේ ගැන හොයලා බලාවි කියලා. මගේ යෝජනාව හොඳද නරකද? හොඳයි නම් කරමු කියන්න, බැරි නම් අඩුපාඩු කියන්න. ඒතර අපිට අපේ හිතන විදිය වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම අපිට තියෙන තව ප්‍රශ්නයක් තමයි ගරු මුලාසනාරුවේ මන්ත්‍රීතුමනි, ජාත්‍ය කලාපීය අර්බුද ඇති නොවෙන්න නම් අපි අර්බුද ඇති වෙන ස්ථානවලට නිශ්චිත තිරසර ප්‍රතිපත්තියක් හදාගන්න ඕනේ. දැන් ඔන්න චීන නැවක් එන්නද කියලා අහනවා. අපෝ එන්න ඕන වෙලාවක එන්න කියලා අපි කියනවා. තොර ඉන්දියාව පොඩ්ඩක් විරෝධය පළ කරපු ගමන් බුදුම්මෝ එන්න එපා කියනවා. චීනේ මුකුළු කරාව අපි ඉස්සරහට යනවා, ඉන්දියාව රැව්වම ආයි පස්සට එනවා. හැබැයි අපිට නිශ්චිත ප්‍රතිපත්තියක් තියෙනවා නම් මේ විනි නැව් සම්බන්ධයෙන් කළ යුත්තේ මොකද්ද කියලා ඒ ප්‍රතිපත්තිය ප්‍රසිද්ධ කරලා තියෙනවා නම් ඒ ප්‍රතිපත්තියට පටහැනි නැවක් ලංකාවට එන්න චීනය අහන්නෙත් නැහැ. ඒ වගේම එන නැවට ඉන්දියාව කිසිසේත්ම විරුද්ධ වෙන්නෙත් නැහැ. මොකද දන්නවද, ප්‍රතිපත්තිය අනුව නැවට එන්න පුළුවන්. ඒතර අපිට චීනය, ඉන්දියාව මේ ලෝකයේ සියලුම රටවල් ඕනි. අපිට එක රටකටවත් ගැති වෙලා අපේ ගමන යන්න බෑ. අපේ නොමැති ප්‍රතිපත්තිය රැකගන්න නම් අපේ මතුවෙන ගැටලු සම්බන්ධයෙන් තිරසර ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ කියන එක සිහිපත් කරමින් මම නියඳ වෙනවා.
බොමස්සේකර මන්තුමනි, ගරු අමතුමා,
මුලින්ම ඔබතුමා ඒ කියපු ආකාරයට ගරු මන්ත්‍රීතුමනි බ්‍රික් පිළිබඳව අපි අධ්‍යයනය කරගෙන ඉන්නවා. මම හිතනවා අපිට ප්‍රශ්නයක් නැහැ, ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඉක්මනටම බැඳෙන්න බෑ, ප්‍රොසෙස් එකක් තියෙනවා. හැබැයි ඒක හොඳ එකක්. බ්‍රික් බැංකුවෙන් හැබැයි IMF එකෙන් කරන දේ වර්ල්ඩ් බැංක් එකෙන් කරන එක බ්‍රික් බැංකුවෙන් කරන්නේ නැහැ. ඒක අර AIIB වගේ එකක්. ඒගොල්ලන්ගේ සංයුනාට ගිහිල්ලා කරන්නට ඕනේ. අපි ඒක අධ්‍යයනය කරලා මම අපිට ගැටලුවක් නැහැ, ඒක කරමු. ඒකේ මම හිතනවා මම ළඟදිම කැබිනට් එකට යන්න බලාපොරොත්තු වෙනවා. මම මාසෙකට සති දෙක තුනකට ඉස්සෙල්ලා උපදේශක කාර්ය මණ්ඩලිනුත් ඔය යෝජනාවම ඇවිල්ලා තිබුණා. අපි ඒක කල්පනා කරලා බලනවා. දෙවෙනි එක ඔබතුමා හරි, අර අගෝස්තු මාසේ මම දේශපාලනයට එන්න කැමැත්තෙන් හිටියේ නැහැ. මං ආවෙම මේ අධිකරණ ශේෂ්ත්‍රයේ යම් වෙනසක් කරන්න පුළුවන්ද කියලා බලන්න, අධිකරණ අමාත්‍යවරයා හැටියට. එහෙම නැත්නම් මං කිව්වා මට මේක එපා, මගේ පාඩුවේ මම මගේ රස්සාව කරගෙන ඉන්නම් කියන එක. බොහොම ස්තුතියි ඒක ක්ලැරිෆයි කිරීම පිළිබඳව. එතකොට අම කිසිම දවසක මගේ රස්සාව කරනකොට මුස්ලිම්ද සිංහලද දෙමළද කියලා බලලා කරන්නේ නැහැ. මං ශ්‍රී ලාංකිකෙක්. මම මගේ ආගමට ආදරේ වගේම මගේ රටටත් ආදරේ. කවදාවත් ඒකට විරුද්ධව වැඩ කරන්නේ නැහැ කියන එක මම කරනවා. නැත්තම් බෑ, අපි ගෙදර යනවා. ඒක බොහොම ස්තුතියි කියපු මේක මතක් කරලා දීම පිළිබඳව. තුන්වෙනි එක අපි නැවතක් කියන්නට ඕන, ඔබතුමා ඔය කියපු නැව් සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නේ විසඳීම සඳහා අපි SOP එකක්, ස්ටෑන්ඩඩ් ඔපරේටින් ප්‍රොසීජර් එකක්. අපිට මන් දන්නේ ඒක සිංහලෙන් මොනවද කියන්නේ කියලා. ස්ටෑන්ඩඩ් ඔපරේටින් ප්‍රොසීජර් එකක් හඳුන්වලා දීලා තියෙනවා. අපි ඒක බෙදලා දීලා තියෙනවා. ඒකට අනුව කටයුතු කරන්න අපි ඉදිරියට කටයුතු කරනවා. මේ සියලු රටවල් එක්ක සාකච්ඡා කරලා තමයි අපි ඒ ස්ටෑන්ඩින් ඔපරේටින් ප්‍රොසීජර් එකක් ඉන්ට්‍රඩියුස් කරලා තියෙන්නේ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මහත්මුනි.